ඊළඟට ගරු පීල් මාසල් සරත් පොන්සේකා මැතිතුමා.
ස්තුතියි ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි. වෙලාව කෙටි, ටිකක් වේගෙන් කතා කරන්න වෙනවා. අපේ රටේ ජනතාවට මේ කෙටි වෙලාව ඇතුළත ගෞරවනීයව සරල පණිවිඩයක් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ මේ අවස්ථාවේ. අද රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන මම තමුන්නාසලාට අමුතුවෙන් කිය යුතු නැහැ. මේ රටේ ජනතාව එකට ගොදුරු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට අපට වඩා හොඳට අවබෝධයක් තියෙනවා ඒ ගැන. ඒකන්ද මේ දුක් විඳින ජනතාවට සිදුවෙලා තියෙන දේ අපේ අස්පනා පිට අපට පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ මේ වගේ දෙයක් වෙලත් දේශපාලනඥයන්ට මේ ගැටලුවෙන් රට බේරා ගන්න බැරුව විහිළු සපයමින් ඉන්නවා කියන එකයි මට වැටහෙන්නේ. බලයට පොරකනවා, නොයෙක් නොයෙක් ආකාරයේ ක්‍රියාදාමවල යෙදිලා ඉන්නවා. අපි දකිනවා උදේට රැ වෙනකන් සාකච්ඡා පවත්වනවා. ඒ අතරේ හැමදාමත් වගේම දේශපාලන උප්පර වැටි සිද්ධ වෙනවා. ඔලු ගෙඩි මාරු වෙනවා, සන්ධාන හැදෙනවා. බලය ලබා ගැනීමට නොයෙක් නොයෙක් ජිල්මාට් උප්පර වැටි සක්‍රවට්ටම් වැඩ කර කර යටිකූට්ටු වැඩ කර කර කට්ටිය කාලය ගත කරනවා. සමහර ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා මේ වෙලාවේ. මම දකින්නේ ව්‍යවස්ථා සංශෝධන කරා කියලා රටක් වෙනස් වෙන්නේ නැහැ. මේ රටේ මොන ව්‍යවස්ථා තිබුණත් දේශපාලනඥයෝ හරියට වැඩ කරනවා නම් රට ඉදිරියට යාවි. ජනතාව තේරුම් ගන්න ඕන මේ රට දියුණු වෙන්න නම් දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන කියන එක. මම හැමදාමත් මේ කතාව කියනවා. දේශපාලනඥයෝ තමුන්නාසේලාගෙන්ම හොරකම් කරලා තමුන්නාසේලාට සොච්චමත් දීලා ඡන්ද කාලයට ඇවිල්ලා තමුන්නාසේලාට ටකරමත් දීලා එහෙම නැත්නම් බෝතලයක් දීලා ආහාර මල්ලක් බෙදලා තමුන්නාසේලාගේ ඡන්ද ගන්නවා. තමුන්නාසේලා දේශපාලනඥයෝ ගැන විශ්වාසය තියෙනවා. ඊට පස්සේ තමුන්නාසේලාගේ දරුවාට රස්සාවක් ගන්න, දරුවා ඉස්කෝලේට දාගන්න තමුන්නාසේලා දේශපාලනඥයෝ පස්සේ යන්න පටන් ගන්නවා. ජනතාව නිවැරදි ජනතා නියෝජිතව තෝරා ගන්න ඕන. ජනතාව නිවැරදි ජනතා නියෝජිතව තෝරා ගැනීමේදී උගත්කම තිබුණා, උපාධි තිබ්බා කියලා මදි, සල්ලි තිබුණා කියලා මදි. අනිවාර්යයෙන්ම කාර්යශීලී, කඩිසර, නිර්මාණශීලී, අවංක දේශපාලනඥයෝ තෝරා ගැනීමට ජනතාව උනන්දු වෙන්න ඕන. ජනතාව ඡන්දයක් දෙන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම දේශපාලනඥයාගේ පැටිගිරිය, දේශපාලනඥයාගේ අතීතය, එයා මොනවද කරලා තියෙන්නේ, මොනවද එයාට පුළුවන්, මොනවද බැරි කියලා හොඳට සොයලා බලලා තමයි ඡන්දයක් දෙන්න ඕනේ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න ඕන නම් ලෝකේ වෙන රටවල අපි දකිනවා දේශපාලනඥයෝ අසාර්ථක වුණාම එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ වැරදි ජනතාව අතරට ගිහිල්ලා ජනතාව දැනුවත් වුණාම ඒගොල්ලෝ පාර්ලිමේන්තුවලින් ඉල්ලාස් වෙනවා. එක්කෝ ඒගොල්ලෝ දේශපාලනේ යනවා. නමුත් මේ ක්‍රමවේදය අපේ රටේ නැහැ. අපේ රටේ දේශපාලනඥයෝ අර ගිවලය වගේ පයින් ගැහුවත් උඩ ගිහිල්ලා වීසි වෙලා කැරකිලා වැටෙන්නේ ගේ පැත්තට හැරලා. ඒ හැරෙන්න දේශපාලනේ අතහැරලා දාලා ජනතාව ගැන හිතලා, රට ගැන හිතලා, ආත්ම ගෞරව ගැන හිතලා ඒව අතාරින්න අපේ දේශපාලනඥයෝ ලෑස්ති නැහැ. පහුගිය දවස්වල අපි දැක්ක හොඳම උදාහරණයක්, ජනතාවත් මේක තේරුම් ගන්න ඕනේ. මේ උදාහරණය අපට පොළොන්නරුවේ පහුගිය දවස්වල පහුගිය මැතිවරණයේදී ඇමතුමා අර පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඔක්කොම ඇවිල්ලා තියෙද්දිත් නිකන් උඩ බලාගෙන ඉඳලා ප්‍රහාරය එන දවසේ රටින් පැනලා ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා විවේකයෙන් කාලය ගත කරා. උදේ 8:00 ප්‍රහාරය ආවම දවල් 9:00 තිබුණ ෆ්ලයිට් එක අරගෙන ලංකාවට ආවේ නැහැ. 3:00 තිබුණ ශ්‍රී ලංකන් ගුවන් යානය ආවෙත් නැහැ. රෑ 9:00 තිබුණ ශ්‍රී ලංකන් ගුවන් යානය ආවෙත් නැහැ. පාර්ලිමේන්තු කාර්ක සභාව ඉස්සරහට ඇවිල්ලා බොරු කිව්වා ඒකේ සීට් තිබුණ නැහැ කියලා. ඒ ගුවන් යාන දෙකේම බිස්නස් ක්ලාස් සීට් 10කට වඩා තිබුණා. ඉකොනොමික් ක්ලාස් සීට් 30ක් විතර තිබුණා. ඇවිල්ලා බොරු කියලා රෑ 1ට තමයි ලංකාවට ආවේ රටේ ආරක්ෂක ඇමති. සිංගප්පූරු ගුවන් යානයක පළවෙනි පන්තියේ රටට ආව රෑ 1ට. එතකොට මේ වගේ වැඩ කරපු මිනිසුන්ටත් වැඩිව මනාප දීලා මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට එවුවා. එතකොට මේ ක්‍රමය අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් කරගත්තේ නැත්නම් අපේ රටේ ජනතාවට හැමදාම දුක් විඳින්න සිද්ධ වෙනවා. ජනතාවට යහපතක් වෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව යන්තම් නොකා නොබී කාල බීලා ජීවත් වෙන කට්ටියක්. මේගොල්ලන්ට සමෘද්ධිය දුන්නොත් සෑහීමකටපත් වෙනවා. එහෙම නැත්නම් මොනවහරි කුඩා උදව්වක් ලැබුණම ආණ්ඩුවෙන් රුපියල් 5000ක් ලැබුණම සන්තෝෂයටපත් වෙලා සෑහීමටපත් වෙනවා. අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ඉන්න නරාවලෙන් ගොඩ වෙන්න නම් ඔය ආකල්ප වෙනස් වෙන්න ඕනෙම කියලා.
අපේ රටේ තව මිනිත්තු දෙකක් තියෙනවා.
විනාඩි දෙකක්?
මිනිත්තු දෙකක් තියෙනවා තව.
අපේ රටේ අපි දන්නවා පරිප්පුයි බතුයි කන දරුවෝ ඉන්නවා. ඒ කුරුණාගල පැත්තේ මම යනකොට දරුවෝගෙන් ඇහුවම දවල්ට මොනවද කන්නේ කියලා වැටකොළුයි බතුයි කිව්වා. එහෙම නැත්නම් වැව්මාළු කෑල්ලකුයි බතුයි කිව්වා. ඒ වගේ දරුවෝ ජීවත් වෙන රටක් මේක. ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් කිව්වට ඒ සල්ලි තියෙන්නේ පොසත්තු ගාව විතරයි. එක්කෝ ඒ රටලියෙන් කොටසක් ආණ්ඩුවේ තියෙනවා. ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ජනතාව ඉතා දුගී විදියට ජීවත් වෙනවා. රටේ පාලකයෝ නායකයෝ ඇමතිවරු ආර්ථිකයට බාර හිටපු කට්ටියත් මේ සියල්ලට වා කියන්න ඕනේ. ඒගොල්ලෝ කරන්නේ හැමදාම තන්තුරු ලැබුණම රටේ තියෙන සල්ලි ටික කරකවනවා. ඒ අරගෙන රටේ ආර්ථිකය ගොඩ ගන්න, සල්ලි නිර්මාණය කරන්න, විදේශ විනිමය වැඩියෙන් ලැබෙන ක්‍රම හදන්න එහෙම කවදාවත් වැඩ කරලා නැහැ. තියෙන සල්ලි ටික කරකවල ඉවරලා උදු පහ ඉවර කරනවා. වෙලා ඉවරණින් හින්දා මම කතාවෙන් භාගයක්වත් කරන්න බැරි වුණා. මම මේ අවස්ථාවේ කතා කරන්න ඕනේ යුද හමුදාවට. තමුන්නාසෙලා මේ අවස්ථාවේ රාජකාරී කරන්න ඉතාම දුෂ්කර බාහිර දූර කාලවකවානුවක. නමුත් තමුන්නාසෙලා යුතුකම් විනය ගරුකව ඉෂ්ට කරන්න ඕනේ. අර ගාලු කොටුවේ පෞර උඩ මම දැක්ක නරුමේ කැසිරිච්ච ආකාරය. ඒ පුද්ගලයා තොප්පියවත් දාන්න දන්නේ නැති විනියෙක් මං හිතුවා තොප්පිය ඇතුලේ පාංගෙලියක් තියෙනවා කියලා. ඒ වගේ මිනිස්සු යුද බිමක ඉඳලා නැහැ. හමුදාවට ගෞරව ආකාරය හැසිරෙනවා. අර පාපහරක් දුන්න නරුමයා තවත් තැනක ලුතිනන් කර්නල් කෙනෙක්ලු. මම හමුදාපතිනේ ගෞරවය මතක් කරනවා. හමුදාපත්තුමා ඔබතුමාගේ කීර්තිනාමයත් හමුදාවේ කීර්තිනාමයත් විශ්‍රාමික අපේ කීර්තිනාමයත් රැකෙන්න මේ වගේ ඇයට උපරිම දඬුවම් කරලා ඒගොල්ලන්ට විරුද්ධව නීතිය අස්පනා පිට විනීත භාවයක් ඇතුව ක්‍රියාත්මක කරන්න. ඊළඟට ජනතාවගේ පැත්තට කොයි වෙලාවකවත් තුවක්කු හරවන්න එපා. ඒක කරන්න කිසි වෙලාවක හමුදා හා පොලිසිය කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟට මම පොලිසියට මතක් කරන්න ඕනේ 9 වෙනිදා විශාල ජනගංගාවක් එයි. කඳුළු ගෑස් ගැහිල්ල වතුර ගැහිල්ල වුණත් ඒක සාමකාමී ක්‍රමයක් වෙන්නේ නැහැ. විශාල ලක්ෂයක් විතර ඉන්න තැනකට ඒවා ගැහුවොත් ජනතාව දුවන්න ගත්තොත් පෑගිලා කාන්තාවෝ වයසක උදවිය 100 200 මැරෙන්න පුළුවන්. එහෙම වුණත් ආපහු ගිනි කෙලි බලන්න පුළුවන් එදාටත් රට පුරාවටම. ඒක හින්දා මේවා ගැන හොඳට කල්පනා කරන්න. අවසාන වශයෙන් වෙලා ඉවර වෙගෙන යන නිසා සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතා කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් විපක්ෂෙන් තියන්න පුළුවන් කියලා මං හිතන්නේ අපිට 113 හම්බ වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න කට්ටියත් හැම වෙලෙම ඡන්දෙ දෙන්නේ අදහස් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවත් එක්ක තමයි තාම. ඒක හින්දා මේ අර්බුදේ තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටෙව්වත් ඒක ඇතුලේ ජේෂ්ඨක කැබිනට් එකේ ඉඳීවි, පරණත කට්ටියේ කැබිනට් එකේ ඉඳීවි. ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්න වලට වැඩියෙන් වගකියන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ඒක ඇතුලේ ගැටුම් තියේවි. ඒක ඇතුලේ තරංකාරී බව තියේවි. රටේ ප්‍රශ්නයට වඩා උග්‍ර ප්‍රශ්න තියේවි මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට්ව පවත්වාගෙන යන්න. ඒකන්ද මම දකින්නේ එක පාර්ශවයකට සමගියෙන් ඉන්න පුළුවන් විපක්ෂයේ හෝ ආණ්ඩුව වාකීම් බාර ගන්න ඕනේ. බාර අරගෙන ඒගොල්ලෝ මේකට හරියට මුහුණ දෙන්න ඕනේ. ආණ්ඩුව ජනතාවට අප්‍රිය වෙලා නම් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ජනතාව ආණ්ඩුව එලවන්න නම් පෙළහැදිලා ඉන්න ජනාධිපති එලවන්න නම් අගමැති එලවන්න නම් විපක්ෂයට අනිවාර්යයෙන් මේ වරම ලැබෙන්න ඕනේ. විපක්ෂයට වරම ලැබුණොත් බෞද්ධ සුළුතර ගැන කතා කර කර ඉන්නේ නැතුව බය නැතුව ආණ්ඩුව අරන් කරන්න ඕනේ. කරන්න බැරි නම් බෙල්ල තියලා දමල ගහලා යන්න ඕනේ. ඒක තමයි මේ රටේ අද වෙනකොට සිද්ධ වෙන්න ඕනේ. මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා 9 වෙනිදා උද්ඝෝෂණ අරගල 100,000ක් සාර්ථක වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ඊළඟට ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
සමහින්ද 14 මොකද නිමල් නැත්නම් ඔබතුමා කතා කරේ නැහැ.
හොඳයි.
ගරු මෝලාසන නියෝජක කතානායකතුමනි, ගරු රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව පිළිබඳව අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. රට තුල අද ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට ඒ පිළිබඳව කනගාටු වෙනවා. ජනතාව මුහුණ දෙන ගැටලු විශේෂයෙන්ම ඉන්ධන අර්බුදයත් එක්ක ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුවක් හැටියට මේ ආර්ථික අර්බුදය විසඳීමට ගත හැකි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරගන්න අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. මේ විනිත බොහෝ දෙනෙක් කියනවා, මම දැක්ක මේ යෝජනාවෙම ආණ්ඩුවේ අන්තෝමතික ක්‍රියාපිලිත හමුවේ අද රට උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ පාලා දෙයිලා තියෙනවායි කියන කාරණාව තමයි එතුමා කිව්වේ. හැබැයි මම දැක්කා ඊයේ ජනතා විත්තු පෙරමුණේ නායකතුමා කියනෝ දශක 430 මේ රට පාලනය කළ අය මේ අර්බුදයට වගකීතු බව. මම ස්තුතිවන්ත වෙනවා අනුර කුමාර දිසානායක මහතා විවෘතව මේ ප්‍රකාශය කිරීම පිළිබඳව. මොකද මේක මේ අද ඊයේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 බලයට එනවා. මේ 2022 මේ කෙටි කාලය තුළ ඇතිවෙච්චි ආර්ථික අර්බුදයක් නෙමෙයි. මේක දීර්ඝ කාලීනව ආපු අර්බුදයක ප්‍රතිඵලයක් කියන එක අද මේ රටේ බුද්ධිමත් ජනතාව අවබෝධ කරගෙන ඉන්නවා. හැබැයි අවාසනාවක මහත කියන්නේ මේ අර්බුදකාරී තත්ත්වෙන් තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න සමහර අය උත්සාහ කරනවා. ඒ අය උත්සාහ කරනවා මේ අර්බුදය ඉස්සරහට දාලා මේ රටේ සාමාන්‍ය මිනිසුන්ව බය කරලා තමන්ගේ අරමුණ ඉටු කරගන්න සමහර අය උත්සාහ කරනවා. මම කනගාටුයි. මම හරි ගරු කරන නායකයෙක්. අපේ මම මට පෙර කතා කරපු සාත් ෆොන්සේකා මැතිතුමා මේ ආණ්ඩුව අපි අගමැතිවරේ තෝරගන්නකොට මම එතුමාට පෞද්ගලිකව කතා කරා. ඒක තිබිද කෞෘත්වයේ හින්දා. මොකද එතුමා හමුදාපතිවරේ කාදී ආනන්දිය
ඕඩර් ප්ලීස් කරු සාන්ත බණ්ඩාර මැතිතුමා මූලාසනයට.
අරගල වල ස්වභාවය සාමකාමී අරගල වලට අපි විරුද්ධ නැහැ. හැබැයි මේ අරගල මුවාවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව අපිට කනගාටුවක් තියෙනවා මන්ත්‍රීතුමනි. මොකද මේවල පිටිපස්ස සිටිය කවුද කියන එක අපි හොඳ ආකාරව දන්නවා. මේක විවෘතව අපි කතා කරපු දෙයක්. මේවා මේ දිගින් දිකටම අපි කතා කරා. සාමකාමී අරගලට එදා ගෝල් ෆේස් එකට අපේ අය ගිය එක ඒක වැරදි. ඒක මම එදත් කියනවා. ඒ වගේම එතනින් එහා පස්සේ වෙච්ච දේවල් මිනිසුන්ව මරලා ගෙවල් ගිනි තියලා හානි කරපු දේවල් ඊට වඩා අනන්තයි. අද ඊයේ පෙරේද මම දැක්ක පුවත්පතක තිබ්බා කාන්තා දූෂිතෙක් හැංගිලා හිටියේ මාස 3ක් මාස ගානක් තිස්සේ ගෝල්ෆේස් අරගලේ කියලා. අරගලේ හරහා කුඩුකාරව අද එක්කහු වෙනවා. පාතාලේ එක්කහු වෙනවා. අද සාමකාමී අරගලයක් කරපු ජනතාවට ඒ තැන් වලින් අයින් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒ අය අද කනගාටු වෙනවා. මුදල් ගනුදෙනු පිළිබඳව කතා වෙනවා. ඒ නිසා නම වෙනිදා කරන්න යන්නේ ඒ වගේ අරගලයක්. ඒකට පසුබිමේ ශක්තිය තමයි මේ කතාවලදී කරන්නේ. ඒක දෙනවා ගිහින් මරපල්ලා ගිහින් ගිනි තියපල්ලා. උසාවියේ ගියාම අපදෙනවා. රාජ්‍ය බඩු ගිනි තියපු මිනිස්සුන්ට අපදෙනවා උසාවිවල. ඒ නිසා මේ මිනිසුන්ගේ බය හැක ඇරිලා පාතාලයේ කුඩුකාරයෝ වෙනුවෙන් පෙනී හිටින නීතිඥවරු පෙනී හිටිනකොට ඒ අයගේ බය හැක ඇරුණම ඒ බය හැක කරලා නැවත වතාව මේ රටේ මොකද්ද කරන්න හදන්නේ මේ නමෙන් දට කියන එක අපි කල්පනා කරන්න ඕනි කරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. අද ආණ්ඩුවක් හැටියට මේ වෙනිට රටට අවශ්‍ය ගෑස් පෝර වගේ අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට පියවර අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වුණා 8 වෙනිදා වෙනකොට අවශ්‍ය කරන ඩීසල් පෙට්‍රල් තොග අවශ්‍ය ඒ ගෙන්නන්න. නමුත් ගෑස්වල නැව එන්න තිබුණේ 8 වෙනිදා. එහෙ තිබිච්ච කාලගුණ තත්ත්වයත් එක්ක නැව ප්‍රමාද වෙන නිසා ප්‍රමාද වෙනවායි කියනක විශ්වභාර ඇමතිවරයා ප්‍රකාශ කරා. නමුත් මේ 15 වෙනිදා ඉඳගෙන දිගටම මේ රටේ සාමාන්‍ය තත්ත්වයකට පත් වෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවායි කියන එක කියන්න ඕනි. ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ජාත්‍යන්තර අපිට හිතවත් රටවල් වලින් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම රට තුල අත්‍යවශ්‍ය ආරංගියකින් තොර පවත්වාගෙන යාමටත් රජයේ පියවර ගන්න තියෙනවා. මම විශේෂම ස්තුතිවන්ත වෙනවා වෙළඳ භාර අමාත්‍යතුමාට. මේ වෙනකොට සස සමුපකාර සම්බන්ධ කරගෙන මේ ඉන්ධන අර්බුදයේ හර වෙලාවෙත් අපේ බස්නාහිර පළාතට අවශ්‍ය කරන එළවලු ටික ගේන්න, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර පාන් ටික සපයා ගන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කිරීම පිළිබඳව අගමැතිතුමා ඊයේ කතාවේදී පැහැදිලි කරා. ජාත්‍යන්තර මූල අරමුදල් සමග පැවති සාකච්ඡාවල ප්‍රගතිය ගැන ආණ්ඩුව විදියට අපි මේ අර්බුදයේ විසඳන්න අපි සියලු පියවර අරගෙන තියෙද්දී තමයි විපක්ෂතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියන්න පටන් ගත්තේ. එදා මේ අර්බුදය ඇති වුණාම ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාට ආරාධනා කරා මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න. අනුර කුමාර දිසානායක මැතිතුමාලට ආරාධනා කරා. නමුත් එදා මේ රටේ තිබිච්ච අර්බුදකාරී තත්ත්වය තුළ ඒ අභියෝගය බාර ගන්න මේ අයට පුළුවන් කමක් ශක්තියක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේ අගමැතිකම බාර අරගෙන මේ අභියෝගයට මුහුණ දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඒ පිළිබඳව එතුමාට මගේ ගෞරවය පුද කරන්න ඕනි. විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට ඕනි. මේ අර්බුදය විසඳන්න නෙමෙයි මූලස්සන මන්ත්‍රීතුමනි, මේ අර්බුදය විසඳනයක් දක්වා ගෙන යන්න. මාස 6කට බලයේ එතුමාලා මේ රටේ තෙල්, ගෑස්, විදුලි, පොර, ඖෂධ විසඳන්න වැඩපිළිවෙලක් ගැන කතා කරනවා. මාස 6කින් කරන්න බෑ කියන එක එතුමා කිව්වා. ඒ නිසා මාස 6කින් නැවත පැතුවරණයක් තියන්න තමයි එතුමා යෝජනා කරන්නේ. මාස 6කින් පැතුවරණයක් යෝජනා කරන ඒ න්‍යාය පත්‍රයට තමයි මේ රට ගෙනියන්නේ. නැතුව මේ රටේ ප්‍රශ්න විදසන්න එක්කම එකව වෙලා කටයුතු කරන්න නෙමෙයි. අද අගමැතිතුමා අයින් වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුනොත් හෙට ඉඳන් තෙල් ටික එනවා නම්, ගෑස් ටික එනවා නම්, පොහොර ටික එනවා නම්, ඖෂධ ටික එනවා නම්, නැව් ටික එනවා නම් මේක ප්‍රශ්නයක් නෑ. ඇත්තටම ඒම වැඩපිළිවෙලක්වත් විපක්ෂයට නෑ. විපක්ෂය දන්නවා මේ අර්බුදයෙන් ගොඩ එන්න රට ගොඩ ගන්න වැඩපිළිවෙල දැන් ක්‍රමානුකූලව සිද්ධ වෙගෙන එනවා. ඒ නිසා දැන් ඔන්න බලතන්නාවට කැමැති වෙනවා. අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු. අපි මාස 6කට බලය දෙන්න අපි මැතිවරණයකට යන් කියලා. මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන්නේ මේ කණ්ඩායම එකකතාවයක් තියෙන්න ඕනේ. මට ආරංචි ඊයේ සජබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබිච්ච සාකච්ඡාවේදී අපේ සරත් ෆොන්සේකා මැතිතුමා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනිසුන් එක මේව කරන්න බෑ කියලා නැකිලාවයි කියලා. මම ඉන්න ස්ථාවරයත් එයා සමාන ස්ථාවරයක්. මම එදා ඉදම්ම හිටපු ජනාධිපතිතුමාට විරුද්ධ කෙනෙක් හැටියට මම මේකත් කියන්න ඕනි. මම ඔබතුමාට ඒකට ගරු කරන හැබැයි ඔබතුමා කිව්ව නමවෙනිදා තියෙන අරගලේ සාර්ථක වේවා කියන්නේ මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්නද, මිනිසුන් මරන්නද කියන එක පිළිබඳව මට ගැටලුවක් තියෙනවා මැතිතුමනි. ඊය ජනතා විමුක්ති පෙරමුණ අද මේ රටට සිදුව තිබෙන අර්බුදය වග කියන්න ඕනි. ජනතා විමුක්ති පෙරමුණ සිදු කර 71 කැරල්ලත් 88-89 භීෂණයත් මේ රටේ ආර්ථිකය කඩන් වැදෙන්න යුද්ධය හා සමානව බලපෑවයි කියන එක අපි කියන්න ඕනි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ චන්දිකා කුමාරතුංග ජනාධිපතිතුමිය බවට පත් කරන්න එදා දායකුණා විතරක් නෙමෙයි එතුමේ ජනාධිපතිතුමිය යටතේ ඇමතිකම් අරගෙන කටයුතු කරා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති කරන්න ජනතා විමුක්ති පෙරමුණ එදාත් ඉදිරිපත් වුණා. එතුමාට බැරි වුණේ සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපති කරන ඒ සහයෝගය දෙන එකේදී විතරයි. ඒ පෞගිය යහපාලන ආණ්ඩුවේ ඒ අය වක්‍රාකාරයේ මේ රටේ පාලනයට දායකත්වය දුන්නා. ඒක කොටස්කාරය වුණා. ඒ නිසා ආණ්ඩු කුමාරදිසානායක මහත්තයයි කිව්වා අගමැතිතුමාට ජනවරමක් නැහැ කියලා මේ පුටුවේ වාඩි වෙන්න අගකමැතිකම දෙන්නයි කියලා ඉල්ලුවා. තමන්ට අගමැති පුටුවේ වාඩි වෙන්න ජනවරමක් නැහැ කියලා ඔහු කියන්නේ. එහෙම කීර්ගම එතුමා කියනවා ජනාධිපතිතුමා වැත්තිය යුතුයිලු. වසර 5කට මේ රටේ ජනතාව ඡන්දේ බලයට ජනාධිපතිතුමා ගෙදර යා යුතුයි කියලා තමයි කියන්නේ. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දේ දීලා තියෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ 3/2 බෞද්ධරකින් පොහොට්ටු ආණ්ඩුවක් හදන්නේ ජනතාව ඡන්දෙ දුන්නා. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ ජනවරපතින් ජනාධිපතිවරයා බලහත්කාරයෙන් ගෙදර යවන්න. ඒ සඳහා උන් නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා. ජනාධිපතිවරයා ඉවත් කරන්න නම් ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. එතුමාලා මේ ක්‍රමයත් හදා බැලුවා. නමුත් ඒක කරන්න බැරි වුණා. ඒ හින්දා තමයි ජනවරපති ජනාධිපතිතුමා බලයෙන් බලහත්කාරයෙන් ඉවත් කරන්න උත්සාහ කරන්නේ. අගමැතිවරයා පාර්ලිමේන්තුව ආවේ එතුමාගේ පක්ෂයෙන් ලැබුණු ජනවරම අනුවයි, සමානුපාතික ඡන්ද ක්‍රමය අනුවයි. එහෙනම් ජාතික ලැයිස්තුවෙන් පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ටත් මේ පාර්ලිමේන්තුවට එන්න වරමක් නැහැ කියන එක මතක් කරන්න ඕනි. එතුමා කියන විදිහට මේ දශක 4ක දේශපාලන පුපුරා යාමක්. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පමණක් මේකට වග කියන්න ඕනේ නැහැ. මේ ආර්ථික අර්බුදයේ මුල සිටම දැන සිටියා. ඒ සඳහා සූදානම් වුණා. හැබැයි විපක්ෂය අපි ගත් බොහෝ ක්‍රියාමාර්ග කකුලෙන් ඇද්දා. හොඳම උදාහරණය සංචාරක ව්‍යාපාරය. මම සංචාරක ඇමතිවරයා හැටියට හිටියා. ගෝඨාභය රාජපක්ෂ 2019 බලයට එනවා. 2020-21 එතුමාට තිබුණ අභියෝගය තමයි මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකීම. මිනිස්සු කොවිඩ් වසංගතයෙන් මැරෙන එක නවත්තන්න ලෝකයේ දියුණු රටවල්වල දහස් ගණන් මැරෙද්දී මේක පාලනය කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා. රටේ ආර්ථිකය පැත්තක තියලා ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරා. ඊට පස්සේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරා. මාස 5ක් ඇතුළතදී මම ඇමතිවරයා හැටියට සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු දෙන එක අහු කරගෙන ලක්ෂයකට වැඩි සංචාරක ප්‍රමාණයක් ලංකාවට ගෙනාවා. අද මත් මේ රටේ තියෙන්නේ ඩොලර් අර්බුදයක්. මේ අර්බුදය විසඳන්න පුළුවන් ඩොලර් හොයන එක. එහෙමනම් ප්‍රධාන ක්‍රමයක් තමයි සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න මෙයා ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂයේ කකුලෙන් අදිනවා. මේ හර්තාල් කරනකොට මේ විරෝධතා කරනකොට විදේශිකයෝ ඉන්නේ නැහැ මේ රටේ සංචාරකයේ කරන්න. ඒ தත්ත්වය ඔවුන් ජයග්‍රහණය කරා. අපි දැක්කා පෞගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායකව ගිහිල්ලා පිටරටවල මේ රටවල ඉඳන් කිව්වා පිටරටින් එවන සල්ලි ටික මාස 3ක් නැවතුනත් අපිට මේ රට බංකොලොත් කරන්න පුළුවන් කිව්වා. ඒ වගේම තවත් සමහරු කිව්වා හොඳින් මේ විවස්ථානුකූලව මේ රට බලය වෙනස් කරන්න බැරි නම් පාර්ත බහැලා වෙනස් කරන්න ඕනි කියලා. අපි දැක්කා අනුර කුමාර මන්ත්‍රීතුමාගේ වාහනයට හෙල්මට් එක්කෙනෙක් නැග්ගා. ඒ හෙල්මට් කල්ලියම වගේම තමයි මේ රටේ මේ පෞගිය නමින්ද ගෙවල් ගිනි තියන්න කටයුතු කරේ. මිනිස් මැරුවේ ඒ හෙල්මට් කල්ලිය අය. මේ නම විදිහ කරන්න යන්නේ මේ හෙල්මට් කල්ලියම තමයි පාවිච්චි කරන්නේ. මූණවල් වහගෙන හෙල්මට් දාගෙන මංකොල්ල කාගෙන තියන බඩු ටික හොරකම් කරගෙන මිනිස්සු ටික මරාගෙන මේ රට බය කරගෙන 88 89 තුන්ඩු කෑල්ලේ මේ රට බය කරා වගේ මේ රටේ මිනිසුන්ව බය කරගෙන බොරුවට ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඉස්සරහට කතා කරනවා. කතා කර කර මේ රටේ මිනිසුන්ව බය කරනවා. අද පළාත් පාලන මන්ත්‍රීවරු ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි පෞගිය ඒ නම වෙනිදා වැඩියෙන්ම හලාබානි වුණ දිස්ත්‍රික්කය තමයි ගම්පහ දිස්ත්‍රික්කය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල ප්‍රමාණයක ගෙවල් ගිනි තිබ්බා. පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් තිබ්බා ගෙවල් ගිනි තිබ්බා ගෙවල් වලට ගැහුවා.
තව විනාඩි දෙක කාලෙ
ගෙවල් වලට ගැහුවා. ඇයි ඒ කරේ? පෞගිය ජනාධිපතිවරණයේදී අපි ගම්පහ දිස්ත්‍රික්කයේ 365,000කින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරා. මේ ජයග්‍රහණය නිසා මේ අය දන්නවා මේක ගම්පහ වට්ටන්න නම් අපේ කාඩරක වට්ටන්න ඕනි. කාඩරක වට්ටන්න නම් ඔවුන්ට තියෙන එකම හයිය තමයි ඒ මිනිසුන් අඩපඩ කරන එක. ඒ මිනිසුන්ට හිරිහර කරේ නිසා. ඒ නිසා අද ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ අඩපණ කිරීම හරහා ඒ අයගේ දේශපාලන න්‍යායපත්‍ර ගම්මට්ටමේදී කරන්න. හැබැයි මතක තියාගන්න මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ වගේ මිනි මරණ මේ රටේ මිනිසුන්ව බය කරලා මේවා මට්ටමට රට ගේන්න හදන පුද්ගලයෝ මේ රටේ බලය ගත්තොත් මේ රට විනාශකාරී තත්ත්වයකටපත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතුරු වෙන්නේ නැහැ. රටේ හොඳට ඇඳගෙන ඉන්න කාලා බීලා ඉන්න හොඳ වාහනයක් පාවිච්චි කරන මිනිහෙකුට මේ රටේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මූලාසන ආරවුල මන්ත්‍රීතුමනි. ඒ වගේම අපි දැක්කා මේ වෙනකොට පොලිසිය හමුදාවත් එක්ක මේ ප්‍රශ්න ඇති කරගන්න සමහර උත්සාහ කරනවා. මේ උත්සාහ කරන කාණ්ඩේ දිහා බලන්න හෙල්මට් දාගත්ත අය තමයි ඇවිල්ලා හමුදාව පොලිසියත් එක්ක හැප්පෙන්නේ. පැය 4-5-6 පෙලක් අය දවස් දෙක එකමාර මේ පොලිමල ඉන්න මිනිස්සු හෙල්මට් දාගෙන ඉන්නේ නැහැ කරු මූලස්සනාරුඩ මන්ත්‍රීතුමනි. එතනට වෙනම ඇවිල්ලා ඒ තැන්වල ප්‍රශ්න ඇති කරලා හමුදාව පොලිසියට තියෙන ගෞරවය නැති කරවන්න මේ අය උත්සාහ කරනවා. මේ අය දන්නවා මේ රටේ ඒ වගේ ක්‍රියාදාමයක් කරා පොලිසිය හමුදාව අඩපණ කරන්න තමයි මේ අය කටයුතු කරන්නේ. 88-89 කාලෙදිත් ජනතා විමුක්ති පෙරමුණ හමුදා පොලිස් නිලධාරීන්ගේ පවුල් වලට හිරිහර කරා. ඒ අය මැරුවා. එහෙම කරපු කණ්ඩායමක් තමයි නැවත වතාවක් වෙනත් ආකාරයකට ක්‍රමවේද හරහා මේ රට මේ තත්ත්වයට පත් කරන්න හදන්නේ. ඒ නිසා මම මේ අරමුදාර්ථ කරන තැන්වල අපි හිතානිත ගෑස් ටික ගේන්න හදනවා. ගෑස් ටික බෙදාහරින වැඩපිළිවෙල තියෙනවා. හැබැයි රටේ ජනතාවගේ දායකත්වයක් ලබා දෙන්න වැරදි වැඩ කරන මිනිස්සුන්ට එවට ඉඩ දෙන්න එපා. ක්‍රමවේදයක් හැදුවම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න. අද පෙට්‍රල් පෝලිං වල ඉන්න දින වාහන දිහා බලපුවාම මෙව එකව් කරනවා. සමහර අය පෙට්‍රල් ලීටරයක විකුණන්නේ බෝතලේ ලීටරයක විකුණන්නේ රුපියල් 1500යි 2000යි. රුපියල් 1500ක වගේ ලාභයක් ලබනවා. ඒ වගේ ලීටර් 10ක් ඉක්කොත් රුපියල් 15000ක ලාභයක් ලබනවා. ඒ වගේ අය කැමති නැහැ මේ ප්‍රශ්නේ විසඳනවාට. ඒ සමහර ගෙවල් වල ලීටර් 14,000-15,000 තිබිලා අත්අඩංගුවට අරන් තියෙනවා. එහෙමනම් මේ වැරදි ක්‍රමවේද වෙනස් කරන්න පොලිසියට රජයට හමුදාවට විතරක් බෑ, ජනතා සහයෝගය නැතුව. ඒ නිසා ඒ අයගේ සහයෝගය ලබා දෙන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. ඒ නිසා
අවසන් කරවමුතුමා
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමාට විනාඩියක් දෙන්න. ඉල්ලීම කර මම එක වෙලාව හදලා දෙන්නම්. අපි මම ඉල්ලීම අපි වැඩපිළිවෙල හදලා තියෙනවා රාජ්‍ය සේවාවේ ඉන්න සේවකයින්ට. දැන් හොඳ පුදාරණේ මගේ ඉංජිනේරු සංස්ථාව මගේ යටතේ තියෙන ආයතනයක් රාජ්‍ය සේවා රාජ්‍ය ආයතනවල වැඩ කරේ. නමුත් රාජ්‍ය ආයතන සංවර්ධන ඉදිකිරීම ක්ෂේත්‍රය නවත්තලා තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් ටික හැරෙන්න නවත්තලා තියෙනවා. සේවක සංඛ්‍යාව වැඩි. අපි ඉල්ලීමක් කරා ඒ සේවකින්ට 150ක වැටුපක් දීලා ගෙවල් වල තියන්න. එතකොට එයාට වෙනත් ආදායම් මාර්ග කරන්න පුළුවන්. වෙනත් රැකියාවක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. ඒවට නීති රීති ටික අපි සකස් කරගෙන යනවා. ඒ වගේම ගෑස් ටික ගෙනාවම බෙදා අරින්න වැඩපිළිවෙලක් අද වැඩපිළිවෙලක් අගමැතිතුමත් අද මූලික සාකච්ඡාවල් කරමින් පවතිනවා. ඉන්ධන ටික ගේන වැඩපිළිවෙල කරනවා. මෙව්වට කකුලෙන් අදින්න එපා. අද මේ වෙලාවෙදිත් අපි සමහර අපි දැක්ක විපක්ෂ නායකතුමා ඊයේ ඇවිල්ලා මෙතන කතා කරනවා, මේ පාර්ලිමේන්තුවේ හැමදාම කතා කරනවායි කියලා. මෙතනට එන ගොඩදෙනෙක් උදේවරු කතා කරන්න යයි. ඒව ටීවී වල පවදා රෑ නිවුස් වල යන්නේ උදේවරු ගන්න දේවල්. ඒ තැන්වල කතා කරලා ඊට පස්සේ යනවා කවුරුත් නැහැ හඳ වෙනකොට මේ පාර්ලිමේන්තුව ඇතුලේ විශාල මුදලක් වියදම් කරනවායි කියනවා. මම අහනවා විපක්ෂ නායකතුමා හැමදාම ඇවිල්ලා උදේට කතා කරපු කතාවල් ටික අරන් බැලුවොත් එකම දේ තමයි කතා කරලා තියෙන්නේ. එතකොට එයාට හිතෙනවා මේක වැඩක් නැහැ කියලා. හැබැයි අද කතා නායකතුමාගේ ප්‍රධානත්වයෙන් අපි කමිටු සාකච්ඡා කරා. ගාන්ත කනෝති මන්ත්‍රීතුමා ආවා. අපි කිව්වේ මේ වැඩපිළිවෙලට සර්වපාක්ෂික වැඩපිළිවෙලක් හදන්න පුළුවන් ක්‍රමවේදයක් සාකච්ඡා කරන්න කියලා. මෙතනදී අපි කතා කරන එක කරනවා. හැබැයි අපි කොමිටු කාමරවලට ගියාම ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ගැන තමයි කතා කරන්නේ. ඒක නිසා පාර්ලිමේන්තු ක්‍රම ගැන මේගොල්ලන් නොදන්නවා නෙමෙයි, මිනිස්සුන්ට කතා කරන්න, මිනිස්සුන්ට බොරු ප්‍රචාර කරන්න කරන පාවිච්චි කරන තැන බවට මේ පාර්ලිමේන්තුව පත් කරගන්න එපයි කියන ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමැතිතුමා. මේලඟට ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් සටහන් කරන්න.
මූලාසන අරූඪ ගරු සභාපතිතුමනි, රටේ වර්තමාන තත්ත්වය ගැන කතා කරද්දී විනාඩි 7ක් වැනි කෙටි කාලයක් හරි මා වෙත ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, අපිට මතකයි කොරෝනා වසංගතය ආරම්භ වුණු වෙලාවේ ලෝකයේ ප්‍රකට ආර්ථික විශේෂඥයින් අපූර්ව අනාවැකි පළ කළා. එදා ඔවුන් කිව්වා කොරෝනා වලට මූණ දීලා වසංගතයේ නිම වෙලා මාස කීපයක් යනකොට ලෝකයේ රටවල නායකයින්ව විනිශ්චය කරන්නට පුළුවන් වෙයි කියලා. ගරු සභාපතිතුමනි, අපිට පේනවා අද වෙද්දී ලෝකයේ රටවල නායකයින්ව විනිශ්චයට ලක් වෙමින් තිබෙනවා. නමුත් සභාපතිතුමනි, කනගාටුවෙන් උනත් කියන්න වෙනවා දැනට ලෝකයේ කොවිඩ් වලට මුහුණ දීපු කිසිම රටක් අපේ රට වගේ අගාධයකට වැටෙලා නැති බව. අඩුම ගානේ ඒ කාලේ ලෝකයේ අමාරුම රටවල් කියපු ඉතියෝපියාව, ටැන්සානියා වගේ අප්‍රිකානු රටවල් වලවත් අපේ වගේ තත්ත්වයකට පත් වෙලා නැtei කියන එක තමුන්නාන්සේ දන්නවා. එහෙම බලද්දී වඩාත්ම අසාර්ථක නායකයා බවට අපේ රටේ වර්තමාන ජනාධිපතිවරයා පත් වෙලා තිබෙනවා. ඒක රට පුරාම ජනතාව එකහණින් කියනවා. ගරු සභාපතිතුමනි, අවාසනාව තමයි මිලියන 22ක ජනතාවගේ ඉරණම ඔහුගේ අසාර්ථකත්වයේ මත තීන්දුව වීම. ඊටත් වඩා අවාසනාව තමයි ඔහු තවමත් මේ අසාර්ථකත්වයේ තේරුම් නොගෙන සාර්ථක වෙනතුරු බලාගෙන හිඳී. සභාපතිතුමනි, මේක එක විදියකට මනෝ ව්‍යාධියක් කියලා කියන්න පුළුවන්. අද වෙද්දී එක පුජ්‍යලේකුගේ මනෝ ව්‍යාධිය රටේ දරු පරපුරේ අනාගතයේ මුළුමනින්ම විනාශ කර තිබෙනවා. සභාපතිතුමනි බලන්න, ඉන්ධන නැති නිසා දරුවෝ පාසල් නොයවන ලෝකේ එකම රට බවට අද අපේ රට පත් වෙලා තිබෙනවා. ලෝකෙ කොහෙවත් ඉන්ධන නැහැ කියලා දරුවෝ ගෙවල් වල තියාගෙන ඉන්නේ ඉස්කෝල බහලා දාලා. දරුවන්ට පාසල් පොත් ටික, පාසල් නිලැඳුම, විවාහ ආහාරය නොමිලේ දීපු නායකව හිටපු රටක අද ඉන්නේ සභාපතිතුමනි, දරුවන් පාසල් යවන්න පසුබිම හදන්නවත් බැරි නායකයෙක් වීම ගැන අපි කනගාටු වෙනවා. එතුමා බලයට ආවත් හරි දරුවෝ ගෙවල් වල ඉස්කෝල වහනවා මාස ගණන්. පසුගිය දවස්වල මාධ්‍යෙන් අපි දැක්කා පාසල් දරුවෝ ඉස්කෝලට එනකොට අරගෙන ආපු කෑම එකේ තිබුණේ මොනවද කියලා. සභාපතිතුමනි, සමහර දරුවෝ පොළොයි බතුයි තමයි අරගෙන ඇවිල්ලා තිබුණේ. තවත් සමහර දරුවෝ කොළ වර්ගයක් එක්ක බත් අරගෙන ඇවිල්ලා කන හැටි අපි දැක්කා. ඒ වගේම එහෙමවත් බත් එකක් ගේන්න බැරි දරුවෝ, බඩගිනි ඉන්න දරුවෝ, විශාල පිරිසක් අපේ රට පුරා ඉන්න බවත් අපි අමතක නොකළ යුතුයි. පහුගිය කාලේ පාසල් වහනවා කියලා, වැඩ වර්ජනය කරා කියලා, ගුරුවරුන්ට කාලකන්ණි කියලා දෝෂාරෝපණය කරපු මේ රජයේ අකාර්යක්ෂමතාවයේ දුර්වලකම නිසාද දරුවන්ගේ පාසල් ගමන නැවතිලා තිබෙනවා. අද වෙනකොට දරුවන්ගේ අනාගතයේ මඟ ඇන හිටලා තියෙනවා සභාපතිතුමනි. අද වියත්මග ගැන විශ්වාස කරපු ජනතාව කියනවා මමත්මග, පියත්මග, දුවත්මග, පුතත්මග, තෙලුත්මග, වාහනත්මග කියලා. ජනතාව දවස් හතර පහ තෙල් පෝලිමේ රය පහන් කරද්දි ජනතා මුදල් ගසා කාලා හොරකම් කරපු අය සුව නින්ද ඉන්න බව ජනතාව දන්නවා. ගරු සභාපතිතුමනි, පහුගිය දවස්වල කිව්වේ ජනතාව තෙල් එක්රැස් කරන නිසා තමයි තෙල් පෝලිං ඇති වෙලා තියෙන්නේ කියලා. දැන් මට පෙර කතා කරපු ආණ්ඩු පක්ෂ සංවිධායකතුමත් තෙල් ගොඩ ගහපුවා ගැන කතා කරා. නමුත් අපි අහනවා හෘද සාක්ෂියට එකඟව ආණ්ඩුවේ උදවකින් පහුගිය මාස කීපෙදි මේ රටේ ජනතාවට අවශ්‍ය තරම් ඉන්ධන ලබා දුන්නද ගෙනත් තිබුණද කියලා. ඉල්ලුමට සැපයුම දෙන්න රජය අසමත් වූ නිසා තමයි තෙල් පෝලිං නිර්මාණය වුණේ. අදටත් මේ තෙල් පෝලිං දකින්න තියෙනවා. එන්න එන්න වැඩි වෙනවා දිග. හෙට තෙල් නැවක් එනවා, අනිද්දා තෙල් නැවක් එනවා කියපුවා පොරු පොරොන්දු වුණාම, ජනතාවට ආණ්ඩුව ගැන විශ්වාසය නැතුව ගියාම තමයි සමහරු තෙල් අරගෙන රැස් කරන්න පටන් ගත්තේ. පහුගිය දවස්වල අපි දැක්කා කවුද ජනතාවට තෙල්, පෝර, ගෑස් හංගන ආදර්ශය දුන්නේ කියන එක.
ඔබතුමාට විනාඩියක කාලයක්.
සමහර ඇමති මන්දිරවල ගෑස් ටැංකි සිය ගණන්, පෝර ටොන් ගණන් හංගලා තිබුණු හැටි අපි මාධ්‍යයෙන් දැක්කා. මේ රටේ තියෙන පිරුම් හල් 2000කට අඩු ප්‍රමාණයවත් තමුන්නාසලට කළමනාකරණය කරගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් පිරුම් හල් 1000ක් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. සභාපතිතුමනි, අද අපේ රටේ ධීවරින්ට මුහුදු යන්න බැරි විදියක් නැතුව මුහුද දිහා බලාගෙන හූල්නකොට ඉන්දියානු බෝට්ටු ඇවිත් අපේ මුහුදු බදු අරගෙන වගේ මාළු අල්ලන හැටි මාධ්‍යවලින් විතර වාර්තා වෙනවා. අද අපේ පළාත්වල කුඩා තේවතු හිමියන්ට දළු ටික කඩා ගන්න විදියක් නැහැ, කඩලා කර්මාන්ත ශාලාවට ගෙනියන්න විදියක් නැහැ, ප්‍රවාහනය කරන වාහනවලට ඉන්ධන නැහැ. තේ කර්මාන්තයට මේ ඉන්ධන අර්බුදයේ බලපාලා තිබෙනවා. රටට විදේශ විනිමය ගෙන දෙන අවුරුදු 150ක කීර්තිමත් ඉතිහාසයක් තියෙන මේ තේ කර්මාන්තයට මේ අර්බුදයේ බලපාලා තියෙනවා කියන එක මම කියන්න ඕන. ගරු සභාපතිතුමනි, තමුන්නාන්සලා කිව්වේ මේ මාසේ 9 වෙනි දන් පස්සේ තිබුණු පරණ ආණ්ඩුව නෙමෙයි දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක් කියලායි කිව්වේ. අද මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ මොන ආණ්ඩුවද කියන එක නෙමෙයි. ජනතාවට තියෙන ප්‍රශ්නේ තමුන්නාන්සලා මේ අලුත් ආණ්ඩුවෙන් ජනතාවට දීපු පහසුකම් මොනවද, විසඳුම් මොනවද, ඇති කරපු වෙනස මොකද්ද, ජනතාවට දීපු සහන මොනවද කියන එකයි ජනතාවට තියෙන ප්‍රශ්නේ.
අවසන් කරන්න
මම විනාඩියෙන් අවසන් කරනවා. සභාපතිතුමනි, එදාට වඩා පෝලිං දික් වෙලා නම්, එදාටත් වඩා ජීවත් වෙන්න අමාරු නම්, එදාට වඩා මර්ධනීය ක්‍රියාත්මක වෙනවා නම්, එදාට වැඩිය උද්දමනීය වැඩි වෙලා නම්, තව තවත් රට හිර වෙලා නම්, ඒ කියන්නේ මීට මාස කීපයකට පෙර තිබුණනත් වැඩිය මේ වෙනකොට පවතින ආණ්ඩුව අසමත් කියන එක. අද ආයෝජන ප්‍රවර්ධන ඇමති කියලා මුදල් ඇමති අස්සෙන්න ඕන කියලා ආණ්ඩුව ඇතුලේ පරස්පර මතමැත වෙන පටන් ගන්න තිබෙනවා. තවමත් රටවල් ගණනාවකින් සංචාරකීන් ඉන්න එක සීමා කරලා නම් මොකද්ද රාජ්‍ය තාන්ත්‍රිකව ලබාගත් ජයග්‍රහණය? නීත්‍යානුකූල නැති ආණ්ඩුවකට, ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවකට, ස්ථාවර නැති ආණ්ඩුවකට ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්නත් බෑ. ලෝකේ මොන රටද මේ රජය අද පිළිගන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. අවසාන වශයෙන් මම කියන්නේ IMF එක පවා කියලා තිබෙන්නේ ආධාරෝරණම් නීතියේ පාලනය ස්ථාවර කරන්න, විනිවිද පෙනෙන පාලනයක් ඇති කරන්න කියලා. ඒක තමයි ජාත්‍යන්තරය කියන්නේ, ඒක තමයි අපේ මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන ආගමක නායකයෝ කියන්නේ. ඒ නිසා මගේ කාලය අවසාන නිසා මම කියනවා මේ විදියට තවදුරටත් රට අගාධයට යන එක විතරයි අපට දකින්න තිබෙන්නේ. ආණ්ඩුවට විසඳුමක් නැහැ, පේන තෙක් මානික ප්‍රශ්නවලට උත්තරයක් නැහැ. ජනතාව දුක් විඳිනවා. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න කියන්නේ හැම කෙනාම අදේ නිසයි. මේ රජයට සර්වපාක්ෂික රජයක් හදන මාතෘකාව ඇලජික් වෙලා තිබුණට අපි කාටවත් අද වෙන විසඳුමක් නැtei කියන එක තමයි අපට පේන්න තිබෙන්නේ. ඒ නිසා ඒ සඳහා පෙළගැහෙන්න අපි කටයුතු කරමු කියන එක ඉල්ලා සිටිමින් මට විනාඩි 7ක් හරි ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මෙලන්ට ගරු තිස්ස විතාරණ මැත්තුමා. ගරු විජිත බේරගොඩ මැත්තුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
විනාඩි 7ක් තිබුණා.
අද වෙලා තියෙනවා කාලය උදේ වැඩිපුර ගත්ත නිසා.
ගරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි, අද විපක්ෂයේ විශේෂ ඉදිරිපත් කරපු ඒ යෝජනාව පිළිබඳව මම ඉතින් අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා. වර්තමානයේ තියෙන අර්බුදේ පිළිබඳ අපි කවුරුත් දන්නවා. විදේශ විනිමය අර්බුදේ නිසා අපිට අපේ රටේ විශේෂයෙන්ම ඛනිජ තෙල් අර්බුදේ අපිට මත වෙලා තියෙනවා. ඒ හරහා ප්‍රවාහනය, සෞඛ්‍ය, කුෂකර්මාන්තය, අධ්‍යාපනය, රාජ්‍ය සේවය, විදේශ වෙළඳාම මේ සෑම අංශයකම ගැටලු, ප්‍රශ්න, අභියෝග ගණනාවකට මුහුණ දීලා තියෙනවා. මේ දවස්වල මාධ්‍යෙන් කතා කරන්නේත්, දේශපාලන පක්ෂ නායකින් කතා කරන්නේත්, හැමෝම කතා කරන්නේ මේ ප්‍රශ්න. අපි උත්සාහ කරන්න ඕනේ මේ ප්‍රශ්න වලින් මිදෙන ක්‍රමයක්. ගයන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා, දැන් ධීවරයින්ටත් ඉන්ධන නැතුව ධීවර කර්මාන්තය දෙන්න බෑ, ඉන්දියාවෙන් ඇවිල්ලා මාළු අල්ලනවා කියලා. ඉතින් ඒක අපිට පිළිගන්න වෙනවා. හැබැයි කාලයක් තිබුණා ඉන්දියාවෙන් ඇවිල්ලා බලෙන් පරිප්පු දාලා ගියා. ඉන්දියන් හමුදාව ඇවිල්ලා මේ රටේ අපේ රටේ තියෙන ස්වාධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු කාලයක් තිබුණා. ඒ වගේ කාලෙන් කාලයට ප්‍රශ්න මතුවෙනවා. අපිට මේ ආර්ථික අර්බුදය මතුවුණේ විපක්ෂයේම සමහර නායකයින් කියන අවුරුදු 70ක පමණ පාලන කාලය තුළ විවිධ පාලන කාලවලදී ගත්ත ක්‍රියාමාර්ග සහ පිළිබඳව හේතුකාරක වුණා කියලා. ඉතින් අපි දකිනවා 1971 කැරල්ල ඇතුළු. හැබැයි ඒ කැරල්ල ජයග්‍රහණය කරලා මේ රටට සාමි උදා කරගන්න පුළුවන්කම ලැබුණා. 83 ජූලි කලබල ඇති වුණා. ඒ වගේම 88, 89, 90 කාලේ බරපතල කැරල්ලක් මත වුණා. මේ රටේ ජාතික සම්පත්, තරුණ ජීවිත ශාල ප්‍රමාණයක් විනාශ වුණා. හැබැයි ඒ ආණ්ඩුවත් කොහොම හරි ඒක මර්ධනය කරලා ඒ රට යථාවත් විදිහට පවත්වාගෙන යන්න උත්සාහ කරා. ඒ වගේම කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගතය කොච්චර විවේචනය කරත් මේ රටේ ජනතාව බේරගෙන, මේ රටේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා. හැබැයි අපි දකිනවා මෙතෙක්කල් අත් නොවිදපු අභියෝගයක් තමයි අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මේ අභියෝගය සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම, සමාජ තලයකටම, සමාජ තීරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක කුඩා දරුවටද, ගැබිණි කාන්තාවටද, එහෙම නැත්නම් ප්‍රවාහන ක්ෂේත්‍රයටද, අධ්‍යාපනයේද, සෞඛ්‍යද, කෘෂිකර්මාන්තයේද කියලා නැ මේ හැම ක්ෂේත්‍රයකටම බලපෑ. ඉතින් අපිට කොහොම හරි මේ ප්‍රශ්න වලින් මිදෙන්නට අවශ්‍යයි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත්, ඇමති මණ්ඩලයත් ආණ්ඩුවක් විදිහට උත්සාහ කරන්නේ මේවට විසඳුම් දෙන්න. අපි දන්නවා මේ ඛනිජ තෙල් අර්බුදේ විසඳන්න අමාරුයි. අපිට ඩොලර් නැහැ. මේ සඳහා අපිට తాවකාලිකව මේ වෙනකොට IMF එකට ගිහිලා තියෙනවා. IMF එකේ රාජ්‍ය නිලධාරි මට්ටමින් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ වගේම නීති සහ මූල්‍ය උපදේශකව පත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අපිට ණය පහසුකම් දෙන්න උදව් කරයි කියලා. මේ වෙනකොට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ, ඒ සමාජ ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගත කරන කිරීම, ඒ වගේම ණය තිරසාරභාවය පිළිබඳව මේ පිළිබඳවත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපිට අවශ්‍ය අපේ රටේ ආදායම් වැඩි කරගන්න. ආදායම් වැඩි කරගන්නා වගේම වියදම අඩු කරගන්නට ඕන. ආදායම වැඩි කරගන්නට නම් අපි අලුත් දේවල් ගැන හිතන්නට ඕන. අපිට වර්තමානයේ තොරතුරු තාක්ෂණය පැත්ත දියුණු කරගන්න පුළුවන්. ඒ තුළින් අපිට විදේශ මුදල් ලබා ගන්නට පුළුවන්.
කාලය අවසන්.
අපනායන විවිධාංගීකරණය තුළින් අපිට මේවට කෙටි කාලීන බැරි වෙයි. හැබැයි දිගු කාලීන කරන්න පුළුවන් වෙයි. මට තව විනාඩියක් දෙන්න මේක අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා
අපි ආර්ථිකය ගොඩනගන්නට ඕන. අපි IMF එකට ගියා කියලා IMF එකෙන් ලැබෙන ඒ ආධාර මතම අපේ රට ගොඩගන්න බැරි වෙයි. අපි වෙන විවිධ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන. හැබැයි අපිම තමයි මේ රට ගොඩනගා ගන්න ඕන. ඒ නිසා අපි විසින්ම මේ රටේ පාලනය වෙන්න පුළුවන්, ප්‍රවේශය වෙන්න පුළුවන් සෑම සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගා ගන්න ඕන. ආර්ථික දියුණු කර ගන්න ඕන. මේ වර්තමානයේ පවතින මේ සමාජ ආර්ථික මේ සියලුම අර්බුදවලට මුහුණ දීලා අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්න වලින් මේ රට ගොඩගමු කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරන
බොහොම ස්තුති. Next honorable Tawaraja Kalayasan, you have 4 minutes.
தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்று இந்த நாட்டிலே அரச தலைவர் மீது மக்களுக்கு நம்பிக்கை இல்லை, அரசியல்வாதிகள் மீதும் நாட்டு மக்களுக்கு நம்பிக்கை இல்லை. இவ்வாறான சூழலில்தான் இந்த நாட்டிலே எரிபொருள் பற்றாக்குறை, வீதியெங்கும் மக்கள் கூட்டம் நிறைந்த ஒரு நாடாக இந்த இலங்கை திருநாடு இருந்து கொண்டிருக்கின்றது. அந்த வகையில் இலங்கையிலே 1236 பெட்ரோலிய கோர்பரேஷனுக்குரிய எரிபொருள் நிரப்பு நிலையங்களும் IOC 150 எரிபொருள் நிரப்பு நிலையங்களும் இருக்கின்றன. எமது அம்பாறை மாவட்டத்தை பொறுத்தமட்டில் திருக்கோயில் பிரதேசத்திலே 31,000 மேற்பட்ட மக்கள் வாழுகிறார்கள். அங்கே ஒரு மாதத்திற்கு மேல் எரிபொருள் எதுவுமே வழங்காமல் அல்லல் படுகிற ஒரு நிலைமை அங்கு இருந்து கொண்டிருக்கிறது. இதற்கு காரணம் அந்த 31,000 மக்கள் வாழுகின்ற அந்த பிரதேசத்திலே பலநோக்கு கூட்டுறவு சங்கத்துக்கு சொந்தமான ஒரே ஒரு எரிபொருள் இருக்கிறது. அங்கே மேட்டுநில பயிர் செய்கை 2,000 மேற்பட்ட ஏக்கர் செய்கிறார்கள். ஆனால் அந்த மக்களுக்கு இதுவரைக்குமாக மண்ணெண்ணெய் கூட வழங்க முடியாத ஒரு சூழல் இருந்து கொண்டிருக்கிறது. இதை நான் எழுத்து மூலமாக இன்று நேற்று காலையில் எரிசக்தி அமைச்சரிடம் கையெழுத்திருந்தேன். நீங்கள் விசேடமாக திருக்கோவில் ஆலையடி வெம்பு பிரதேச இலங்கையில் இருக்கின்ற மக்களுக்கு நீங்கள் அத்தியாவசிய சேவைக்குள் இந்த எரிபொருள் நிலையங்களை உள்வாங்கி அந்த மக்களின் தேவைகளை பூர்த்தி செய்ய வேண்டும் என்ற கோரிக்கையை நான் முன்வைத்திருக்கின்றேன். எனவே அந்த பிரதேசம் ஒரு விவசாய பிரதேசம், அவர்கள் மிகவும் அல்லல் படுகின்ற ஒரு சூழல் இருந்து கொண்டிருக்கிறது. அந்த மக்களுக்கு விரைவாக இப்பொழுது வர இருக்கின்ற அந்த எரிபொருள்களை வழங்கி அந்த பிரதேச மக்களை ஒரு முன்னுதாரணமான மக்களாக உருவாக்குவதற்கு வழிவகை செய்ய வேண்டும். ஏனென்றால் அந்த பிரதேசத்திலே பொத்திவில் இங்கிட்டு அக்கரப்பத்து என்ற அடிப்படையில் அவர்கள் நீண்ட தூரம் 50 கிலோமீட்டருக்கு மேற்பட்ட தூரம் சென்றுதான் தங்களுடைய எரிபொருள்களை பெற்றுக்கொள்ள வேண்டிய ஒரு சூழல் இருக்கின்றது. ஆனால் இப்பொழுது எரிபொருள் இல்லை என்ற அடிப்படையில் தான் இந்த விடயத்தை நான் வலியுறுத்துகின்றேன். குறிப்பாக வடகிழக்கு பிரதேசங்களிலே யுத்தம் முடிவிட்டதன் பிற்பாடு இன்று மாணவர்கள் மத்தியிலே போதைப்பொருள் பாவனை தலைவிரித்து ஆடுகிற ஒரு நிலைமை இருக்கிறது. முப்படையினரும் இந்த பிரதேசங்களிலே உலாவுகின்ற வேளையில் குறிப்பாக தமிழ் இளைஞர்களை மையமாக வைத்து இந்த போதைப்பொருள் எவ்வாறு வருகிறது, அவர்களுக்கு எவ்வாறு கிடைக்கிறது என்கின்ற விடயத்தை புரிந்து கொள்ள முடியாத ஒரு சூழல் இருக்கின்றது. எனவே எங்களுடைய இளைஞர்கள் ஒரு அழியும் தருவாயை சந்திக்கின்ற ஒரு சூழல் இருக்கின்றது. எனவே இந்த விடயத்தில் கூடுதலாக போலீசார் உரிய நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்றால் குறிப்பிட்ட காலத்திலே மாணவர்கள் இளைஞர்கள் இதற்கு அடிமையாகி மிக மோசமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். அது மாத்திரமல்ல, இலங்கையில் அரச காணிகளை சுவீகரிக்க முடியாது, காடுகளை அழிக்க முடியாது, வயல்நிலங்களை குளங்களை ஆறுகளை மண் போட்டு நிரப்ப முடியாது என்பது பொதுவான நிபந்தனையாக இருந்தாலும் கல்முனை வடக்கு பிரதேசத்திலே ஒரு விதிவிலக்கான ஒரு நிமிடம் தாருங்கள் செயற்பாடுகள் நடந்து கொண்டிருக்கின்றது. குறிப்பாக வடக்கு பிரதேசம் என்று சொல்லப்படுகின்ற கருமை ஒன்று சி என்கின்ற கிராம சேவையாளர் பிரிவு கல்முனை வடக்கு பிரதேச இலக ஆளுகைக்கு உட்பட்ட ஒரு கிராம சேவையாளர் பிரிவு. இங்கே இந்த நான் கூறிய நிபந்தனைகளுக்கு அப்பால் 3 ஏக்கர் நிலப்பரப்பு கொண்ட நீரேந்தும் பகுதியை சுற்றுமுதல் அமைத்து அந்த குளத்துக்குள் மண்போட்டு நிரப்புகின்ற ஒரு அடாவதியான ஒரு வேலை நடைபெற்றுக் கொண்டிருக்கிறது. இதை தெற்கு பிரதேச செயலாளர் தனிநபர் காணி என்ற ஒரு கடிதத்தையும் கொடுத்திருக்கிறார். இவ்வாறான அத்துமீறிய செயற்பாடுகள் அந்த பிரதேச செயலகத்திலே நடந்து கொண்டிருக்கின்றது. ஒரு பிரதேச செயலாளர் என்று சொல்லப்படுகின்ற பொழுது அவர் அரச நிர்வாகியாக சகல விடயங்களையும் அறிந்தவராக இருக்க முடியும். ஆனால் கல்முனை வடக்கு பிரதேச செயலகத்தை தெற்கு பிரதேச செயலாளர் கையாளுவது என்பது ஒரு சட்டவிரோத நடவடிக்கையாகும். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த விடயத்திலே உரிய சட்ட நடவடிக்கை எடுக்க வேண்டும் என்பதனையும் இந்த உயரிய சபையிலே நான் கூறி வைக்க விரும்புகின்றேன். நன்றி.
தேங்க்யூ. மேலாங்கட்கு ஆச்சாரிய நாளுக்கு கொடுவா அபத்துவான வினாடி ஹத்தரக காலத்தின்
ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, ලෝක ඉතිහාසයේ ලෝකයේ රටවල් බොහෝමයක් විවිධ අර්බුදවලට මුහුණ දීලා තියෙනවා. කිසිම අර්බුදයක් සදාකාලික නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ මේ රටේ විශාල අර්බුදයකට මුහුණ දීලා හිටියත් මේ අර්බුදයක් සදාකාලික වෙන්නේ නැහැ. මේ අර්බුදයට විසඳුම් සෙවීමේ වගකීම තිබෙන්නේ මේ රටේ මේ වෙලාවේ ඉන්න නායකයන්ට සහ මේ රටේ ජනතාවට. අර්බුදයක මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි අවස්ථාවකුත් තිබෙනවා. ඒක තමයි සාමාන්‍ය අවස්ථාවල අපිට ගන්න බැරි දැඩි තීන්දුව අරගෙන නිර්මාණශීලී විදියට විසඳුම් සොයලා සාමාන්‍ය කාලයකට කරන්න බැරි විදිහේ හොඳ මාර්ගයකට ප්‍රවේශ වෙනන්ටත් අර්බුදයකින් අපිට අවස්ථාව ලැබෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, වර්තමාන රජය මේ වෙලාවේ මේ ප්‍රශ්න වලට නිර්මාණශීලීව විසඳුම් හොයනවාද කියන කාරණේ. මේ ප්‍රශ්නේ මම හිතන්නේ මම විතරක් නෙවෙයි, මේ වෙලාවේ අපි කෙටි කාලීන ණයක් බලාගෙන කතා කරන IMF ආයතනයක් තියෙනවා. ඒ නිසා තමයි මේ පසුගිය දවස්වල අපි බලාපොරොත්තු වෙච්ච විදිහට IMF එකේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක අපිට ඉවර කරගන්න බැරි වුණේ. මොකද ඒ ඇයට තාම අපේ සැලැස්ම පෙනෙන්නේ නැති නිසා. ඉතින් අපිට මේ වෙලාවේ මේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වසරකට ඩොලර් බිලියන 5ක් හෝ ඊට වඩා වැඩි වෙන ගෙවුම් ශේෂ හිඟය පියවා ගන්නේ කොහොමද කියන කාරණේ. දෙවෙනි කාරණේ දැනටමත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 12%ක් පමණ වන වසරකට රුපියල් බිලියන 2000ක් පමණ වන අයවැය පත්‍රය පියවා ගන්නේ කොහොමද කියන කාරණේ. එහෙමනම් අපිට මේ වෙලාවේ තිබෙන්නේ මෙන්න මේ කාරණා දෙක ඉටු කරගන්නට. කොහොමද අපේ දේශීය ආදායම් වැඩි කරගන්නේ, කොහොමද අපේ දේශීය වියදම් අඩු කරගන්නේ, කොහොමද අපේ විදේශ ආදායම් වැඩි කරගන්නේ, කොහොමද අපේ විදේශ ආදායම් වියදම් පාලනය කරගන්නේ කියන කාරණේ පිළිබඳ පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරන එක. දැන් අපිට දීලා තියෙන ඉතාමත්ම සීමිත වෙලාවේ මේ සියල්ල කතා කරන්න බැරි නිසා මම එක කාරණයක් ගැන පමණක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි දන්නවා අපේ රටේ මේ මුළු රට පුරාම බූවලෙක් වගේ පැතිරලා තිබෙන මේ රාජ්‍ය ආන්දරණය, රාජ්‍ය පරිපාලනය අපිට කුඩා කරගන්න බැරිද කියන ප්‍රශ්නේ. මේක අද ලෝකයේ සෑම රටකම වගේ පිළිගන්න න්‍යායක්. අනික් රටවල කියන්නේ ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, මේක ඉන් ද ගවර්න්මන්ට් ස්මෝල් most of the countries believe in this because a lot of countries have now realized rather than having large governments by making smaller by making it more efficient you can do better apitat meka karannata pulo da ape rate me welawa thibeno rajya departamentu adhikari sanstha mandala aayatana gattot 1300 ekata wada thibena me 1300 athule rajya departamentu la pamana laksha 9ak weda karana පළාත් පාලන ආයතන වල 104ක් වැඩ කරනවා. රාජ්‍ය ආයතන වල 102ක් වැඩ කරනවා. ඔක්කොම 114ක්. ඒතර මේ 114 වෙනුවෙන් වසරකට 2021 වසර ගත්තාම රුපියල් බිලියන 1115ක් රජයේ වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වසරේ රාජ්‍ය ආදායමෙන් 80ක්. අපිට අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. මේ රාජ ආදායමෙන් 80%ක් වියදම් කරලා මේ රාජ යාන්ත්‍රය මගින් දළ ජාතික නිෂ්පාදනය දියලා තියෙන දායකත්වය 10%කටත් වඩා අඩුයි. එහෙමනම් අපිට ප්‍රශ්නයක් අහන්න සිද්ධුනා, මේ රාජ යාන්ත්‍රණය, මේ විශාල යාන්ත්‍රණය අපි තවදුරටත් පවත්වාගෙන යන්න ඕනද? එහෙමත් නැත්නම් මේක අපි කුඩා කරලා ඊට වඩා කාර්යක්ෂමව පාලනය කරන්න ඕනද කියන කාරණේ. මෙතනදී මම ආයිත් කාලයේ සීමාව නිෂ්කර නිසා මේ රාජ යාන්ත්‍රණය තුල තියෙන එක දෙයක් ගැන විතර කතා කරන්න කැමතියි. මෙතනස අපි දන්නා මේ රටේ හුඟ දෙනෙක් විශේෂ අවධානයක් යොමුලා තියෙන මේ පාර්ලිමේන්තු කාර්ක සභාව තමයි කෝප් කමිටු. දැන් මේ කෝප් කමිටුට එනවා සාමාන්‍ය රාජ ආයතන 420ක් විතර අපේ විමර්ශන කටයුතු සඳහා. මේ එන 420න් මහා භාණ්ඩාගාරය මූලෝපාමයේ වශයෙන් වැදගත් කියලා ගණන් ගන්නේ 52ක් පමණයි. ඒ කියන්නේ 370ක් මහා භාණ්ඩාගාරයවත් ගණන් ගන්න මූලෝපාමයේ වශයෙන් රටට වැදගත් කියලා නිසා අපිට අහන්න වෙන ප්‍රශ්න පළමුව තියෙන්න ඕනේද කියලා. ඊළඟට මේ 52 මේ ආයතන 52න් අපිට මොකද්ද ලැබෙන්නේ?
කාලය අවසන්.
මේ ආයතන 52න් ගරු මුලාසුනාර මන්ත්‍රීතුමනි අපේ රටට වසරකට ලැබෙන සමස්ත ආදායම තමනාසි දන්නවද නැහැ රුපියල් බිලියන 30යි. අපි අර රුපියල් 5000 බෙදෙනකොට කොරෝනා කාලේ එක රවුමකට රුපියල් බිලියන 30ක් වැය වෙනවා. කියන්නේ මේ සියලු ආයතන පවත්වාගෙන අන්තිමට අපිට ලැබෙන්නේ ඒ තරම් සුළු ආදායම. මේකේ තියෙන ඊටත් වඩා නරක තත්ත්වය මොකද්ද? අපි මේ ආදායම සංසන්දනය කරලා බැලුවොත් මේ ආයතන වලට තියෙන සම්පත් එක්ක මම හිතන්නේ අපිට විශාල අපරාධයක් මෙතන පේනවා. මේ ආයතන වලට තිබෙනවා මේ රටේ සම්පත් රුපියල් බිලියන 12000ක්. ට්‍රිලියන 12ක්. ඒ කියන්නේ අපිට අවුරුදු 12ක ආදායම මේ රාජ ආයතන වල සම්පත් වශයෙන් තියෙනවා. රුපියල් ට්‍රිලියන 12000ක් සම්පත් තියගෙන මේ ආයතන වලින් රජයට ලබා දෙන රුපියල් බිලියන 30 නම් වසරකට, ඒ කියන්නේ return on investment of these organizations is only 0.25%. In a private sector organization, normally we are expecting at least 25% return for our investment because the banks are giving 15%. Bank will see the ලබා ගන්න පුළුවන් නම් ප්‍රතිලාභ වසරකට මේ ආයතන අපිට අඩු කරලා 25%කට ප්‍රතිලාභය ලැබෙන්න ඕනේ. නව 102.25 මේ රාජ්‍ය ආයතන වලින් අපිට ලැබෙන්නේ. එහෙමනම් අපි මේවා ප්‍රතිව්‍යුහගත ගැනීම ගැන කතා කරන්න ඕනේ. නැත්නම් අද වෙනතුරු අපිට අපේ ආණ්ඩුවෙන් අහන්න ලැබෙන්නේ නැහැ කිසිම සලස්මක් මේවා සම්බන්ධයෙන්. මේවා තමයි IMF එක බලාපොරොත්තු වෙන්නේ. මේවා තමයි අපේ න්‍යාය හිමියෝ බලාපොරොත්තු වෙන්නේ. මේවා කතා කරන්න කියලා අපි කරුණා කළා අපේ රජයේ අගමැතිතුමාගෙන්, අපේ රජයේ කැබිනට් මණ්ඩලෙන් අපි ඉල්ලා සිටිනවා. මේ විතරක් නෙමෙයි මේ පබණන් නේද ඕද කතා කරන්න පුළුවන්. වෙලාව නැති නිසා අපිට කතා කරන්න බෑ. තව මූලාසනාර මන්ත්‍රීතුමනි මට කියන්න තියෙන ඉතාවත පැහැදිල මේක ගොඩ එන්න බැරි අරපුදයක් නෙවෙයි. හැබැයි ගොඩ එන ක්‍රමය අපි කතා කරන පාටක් නෑ. අපි තාමත් බොරු කර කර මේ පාර්ලිමේන්තුව රවට්ටමින්, මේ රටේ ජනතාව රවට්ටමින් න්‍යාය කතා කරගෙන ඉන්නවා. දැන් න්‍යාය කතා කරන්නේ නතර කරලා අපි ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් කතා කරමු. කතා කරන්න පුළුවන් බොහොම දේවල් කියන අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ කියපු රාජ්‍ය ආයතන වලින් 112ක රිටර්න් එකක් ගන්න පුළුවන් නම් 112 සිරිසුපාන් නෙවෙයි අපිට වසරකට රුපියල් බිලියන 1400ක් ආදායමක් උපයන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ සමස්ත රාජ්‍ය ආදායම දෙගුණ කරන්න පුළුවන් මේ රාජ්‍ය ආයතන 52 පමණක් කාර්යක්ෂම කිරීමෙන්. ගලු පුරාසන මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මෙලඟ වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි බෙහෙවින් ස්තුතියිමට කාලය ලබා දීම පිළිබඳව මේ අපි තර්ක කරන්නේ විවාද කරන්නේ මේ රටේ අහිංසක මනුස්ස ජීවිත 14කට ආසන්න ප්‍රමාණයක් අකාලේ පෝලිං වල මිය ගිහිල්ලා තියෙන අවස්ථාවක. ඒ වගේම මේ රටේ අහිංසක මව්වරු තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතුව තමන්ගේ දරුවන්ව ගංගා වලට විසි කරන අවස්ථාවක. මේ අවස්ථාවේ තමයි අපේ රටේ ඖෂධ රෝහල් වලට නැතුව වෛද්‍යවරුන්ට රෝහල් වලට යන්න තෙල් ටික නැතුව ගොවියා බොහොම අමාරුවෙන් හදපු එළවලු ටික හාල් ටික කොළඹට ගේන්න තෙල් ටික නැතුව ඒවා ඒ ගොවි බිංවලම විසික් කරලා දානකොට ආහාර හිඟතාවයත් එක්ක අධික මිලකට පාරිභෝගිකයට ආහාර ගන්න සිදු වෙනකොට මේ රටේ මිනිස්සු ගරු සභාපතිතුමනි දුක් විඳිනකොට තමයි මේ අපි තර්ක විතර්ක කරන්නේ. ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ විපක්ෂ ඩැංගිල්ල දික් කර කර ඒ අයගේ ඉතිහාසය පිළිබඳව කතා කර කර ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ මුලට අපි යන්නට අවශ්‍යයි. මේ ප්‍රශ්නේ මුල කොතන තියෙන්නේ? 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට පත් වෙනවා. 2015 දක්වා එතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට කටයුතු කරනවා. 2015 මේ රටේ ජනතාව එතුමන්ගේ පවුල සහ ඒ රාජපක්ෂ රෙජීමය වටා හිටපු හෙන්ච අයලා කරපු හොරකම්, මැරකම්, ජඩකම් නිසා ඒ ආණ්ඩුව පළවා හරිනවා. යහපාලන ආණ්ඩුව පත් වෙලා මේ හොරකම් කරපු මංකොල්ල කාපු රාජ්‍ය දේපල අවභාවිතා කරපු නාස්ති කරපු අයට විරුද්ධව නඩු දානවා. FCID එක අපිට මතකයි. ඒ වගේම අනිකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලින් මෙයා වත්තඩංගුවට ගන්නවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මොකද ඕන වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අවශ්‍ය වෙන්නේ තමුන්ගේ පවුල ආරක්ෂා කරන්න. 2019 දී මහා විරුවා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ රටේ 69 ලක්ෂයක් ජනතාව මෝඩයට අන්දලා මේ රටේ තවත් 68 ලක්ෂයක් මෝඩයට අන්දලා පාර්ලිමේන්තුවෙත් බලය අරගෙන තමන්ගේ පවුලේ අර දාලා තිබුණු නඩු තමන්ගේ හෙන්චයියලට දාලා තිබුණු නඩු වර්ධිකාරයෝ හැටියට හිරේ යන්න හිටපු මිනිස්සු රාජ්‍ය දේපල හොරකම් කරපු අයගේ මේ රටේ සල්ලි ටික නැවතවතාවක් ගේන්න අධිකරණය සහ ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කරද්දී ගරු සභාපතිතුමනි දැන් බලේ අරගෙන මේ සියල්ලක්ම නිදොස් කොට නිදාස් වෙලා තමන්ගේ පවුල ආරක්ෂා කරනවා. හැබැයි මතක තියාගන්න මේ අයට තියෙනවා මේ රටේ ජනතාව කෙරෙහි වෛරයක්. ඒ වෛරය තමයි 2015 මේ අය පරද්දුවා. මේ අය පරද්දපු නිසා මේ වෛරය තියෙන නිසා මේ රටේ මිනිස්සු මොන තරම් දුක් විඳත් මේ රටේ මිනිස්සු මොන තරම් පෝලිම් වල හිටියත් මේ රටේ මිනිස්සු මොන විදියට මැරුණත් මේ රටේ දරුවන්ට කණ්ඩ දෙන්න නැතුව අම්මලා ඉබා ගාතේ මහ පාරේ හොරකම් කරලා තමන්ගේ දරුවන් වෙනුවෙන් හිඟා කාලා මොන දේ කරුවත් ඒවා එකක්වත් දැනෙන්නේ නැහැ හැඟෙන්නේ නැහැ. ඇයි මේ රටේ මිනිස්සු කෙරෙහි දැඩි වෛරයක් මේ අයට තියෙනවා? ඒකයි ඇත්ත. නැත්තම් ගරු සභාපතිතුමනි ලෝකේ කිසිම රටක් නැහැ තෙල් නැතුව මිල වැඩි කරන. ලෝකේ කිසිම රටක් නැහැ ගෑස් නැතුව මිල වැඩි කරන. මේ රටේ ගෑස් දැන් තිබුණත් තෙල් තිබුණත් මේ මිලට මේ රටේ අහිංසක මිනිස්සුන්ට තෙල් ටික ගහගන්න විදියක් නැහැ ගරු සභාපතිතුමනි. ඒ තත්ත්වෙට මේ රට පත් කළා හමාරයි. අපේ උදාහරණයකට ගත්තොත් මගේ මීගමු ආසනේ ජනතාව අද බහුතරයක් මීගමු ආසනේ ජනතාව දීවර කර්මාන්තය නියැලෙන්නේ.
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
මිනුතු පහයර
විනාඩියක් තියෙනවා. විනාඩියක් විනාඩියකින් අවසන් කරන්න.
දෙකක් දෙන්න. හරි. මීගමු ආසනේ ජනතාව. මීගමු ආසනේ ජනතාව බහුතරයක් දීවරයෝ. දීවරයන්ට අද දීවර කර්මාන්තය කරන්න විදියක් නැහැ. අනිත් පැත්තේ මොකද වෙලා තියෙන්නේ? අනිත් පැත්තෙන් සංචාරක ශේෂ්‍යය නියැලෙච්ච ඒ සමස්ත ජනතාවම අද අන්ත අසරණ වෙලා තියෙනවා. ඒ අයට සංචාරක ශේෂ්‍යය කරගෙන එයාගේ ආදායම උපය ගන්න විදියක් නැහැ. මේ තත්ත්වෙට රට පත් වෙලා තියෙද්දි මේ ආණ්ඩුව මොකද කරන්නේ? මේ ආණ්ඩුවට ගෝඨාභයට යන්න කියනකොට ගෝඨාභය ආරක්ෂා කරගන්න 3-4 දෙනෙක් ගිහිල්ලා මුක්කු ගාලා ගෝඨාභය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. දැන් අපි දැක්කා මේ දම්බික පෙරලා කියනවා ඉස්සර නම් දම්මක පැණිය තිබ්බේ දැන් දම්බික පෙරරවිලා ඉන්නවා චිත්‍රපටියට. දැන් එයා කියනවා මුදල් ඇමතිට අස්වෙන්නලු අගමැතිට අස්වෙන්නලු හද්දයනේ මෙයා ඇමතිකම ගන්නකොට දණන් හිටියේ නැද්ද මේ අගමැති තමයි හිටියේ කියලා. එයා එච්චර තොත්තපවෙද්ද මේ ගේම් ගහන්නේ මෙච්චර මිනිස්සු කර සභාපතිතුමනි මගේ මිනිත්තු පහ ඉවර නැහැ. ඒක වෙන්න විදියක්
නැහැ.
නෑ ඔබතුමාට මිනිත්තු පහක් තියනවා කියලා. මිනිත්තු පහක් ඉවරු නැහැ.
නෑ මිනිත්තු 6ක් ගිහිල්ලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
මම දාපේ තේරෙනවා.
කාලේ මදි
ඔබතුමා කියපු වෙලාවට
කරලා තියෙන කාලේ.
හරි එතකොට මේ අය මොකද්ද කරන්නේ? මේ කවුරු හරි හිතනවා නම් බැසිල් රාජපක්ෂ මහත්තයා දේශපාලනය අතහැරලා ගියා කියලා නෑ. මේ 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 ධම්මික පෙරලා දාගෙන ගේම් එක ගහන්නේ මතක තියාගන්න මේක පිටිපස්සේ ඉන්න වෙන කවුරුත් නෙමෙයි බැසිල් රාජපක්ෂ. අපි කිව්වා මේ අගමැතිටත් බෑ මේ ජනාධිපතිටත් බෑ මේ කැබිනට් මණ්ඩලයටත් බෑ මේ ගොල්ලෝ ඔක්කොම මේ අය තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න තමුන්ගේ ව්‍යාපාර සාක්ෂාත් කරගන්න තමුන්ගේ ඔය බදු සල්ලි වලින් මේ රටට කරපු අමානුෂික ඒ බදු වංචාවත් එක්ක ඒකෙන් ජැපෙන්න ඒව ආරක්ෂා කරගන්න දේශපාලනය කරනවා මිසක් මහා පාරේ හිඟාකන දුක් විඳින පෝලිං වර මැරි වැටෙන මිනිස්සු වෙනුවෙන් නෙමෙයි ඔය එක්කෙනෙක්වත් බලය අරන් තියෙන්නේ. දැන් බලන්න සංචාරක ඇමති තෙල් බෙදනවා. මේක නිකන් අර බූරු වගේ වැඩේ හරක බාර ගත්තා වගේ වැඩක් කරන්නේ. දැන් සංචාරක ඇමති දන් දැද්ද මේ එංගලන්තෙන් ට්‍රැවල් බෑන් එකක් දාලා තිනවා. මේ රටේ සංචාරකයිද තෙලුත් නැහැ ගෑසුත් නැහැ ලයිටුත් නැහැ කණ්ඩත් නැහැ. මේක නිසා නිකන් මේ එතකොට රංජන් අමතක වෙලා පාස්කු ප්‍රහාරය අමතක වෙලා කළු සාටකේ අමතක වෙලා ගරු සභාපතිතුමනි මම මේ ටික කියලා අවසන් කරනවා. මතක තියාගන්න සෝවියට් රුසියාවේ සා පවුල තිබුණා. හරිද? රොමනෝෆ් පවුල. ඒ පවුල ලෝකයේ රුසියාවේ සෝවියට් රුසියාව අවුරුදු 300ක් පාලනය කරා. ඒකෙදි 1917 නිකොලස් ද සෙකන්ඩ් කියන රජතුමා එයාගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රයි දරුවෝ 5 දෙනයි මරලා දැම්මා. කවුද මැරුවේ? ආරක්ෂක සෙබළු ඇතුළු ඒ කැරල්ලට එකතු වෙච්ච අරගලයේ පිරිස්. මතක තියාගන්න එදා ඇලෙක්සැන්ඩර්ට සහ නිකොලස්ට හිටියේ රස්පුටින්. එයා තමයි උපදෙස් දුන්නේ. රස්පුටින් තමයි උපදෙස් දුන්නේ. හැබැයි මේ අපේ ජනාධිපතිතුමාට ඥානක්ක තමයි උපදෙස් දුන්නේ. ඒක නිසා අපි කියනවා වහම ගෝටා ගෝ හෝම්. එහෙම නැත්නම් අර රස්පුටින් එකතු වෙලා කරපු වැඩේ තමයි ඊට පස්සේ මේ ජනාධිපතිට සහ මේ කැබිනට් මණ්ඩලයට සහ මේ ආණ්ඩුවටත් වෙන්නේ කියන එක අපි පැහැදිලිව කියනවා.
බවස්තේ